හදන්නේ මොනවද කියලා මං කියලා දෙන්නම් ඔයාලට. දලදේශීය ආදායම ඒක පුද්ගල ආදායමින් බෙදුවහම ඒකට එකතු කරන්න ඕනේ 60 කිලෝමීටර් 60 ගානේ. එතකොට එනවා රටේ සංවර්ධන වේගය කොච්චරද කියලා. හරිද? අන්න ඉකොනොමික්ස්.
එතකොට
මොඩයක්
අයිබෝන් අද 2021 නොවැම්බර් 5 වෙනිදා රට කරන හැටි පොඩ්කාස්ට් එකේ 74 වෙනි කොටසත් එක්ක ගත්තන හැමෝම වෙනද වගේම අදත් ආදරෙන් පිළිගන්නවා. ඒ වගේම තමයි පොඩ්කාස්ට් එකේ 73 වෙනි කොටසත් එක්ක ගතුණු අපිත් එක්ක අදහස් බෙදාගත්ත හැමෝටම ගොඩක් ස්තුතියි කියලා කියනවා. අද පොඩ්කාස්ට් එකෙන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ පෞද්ගලීකරණය ගැන. විශේෂයෙන්ම යුගදනව් බලාගාරයේ කොටස් වලින් 140ක හිමිකාරිත්වය නිව් ෆෝර්ට්‍රස් කියන විදේශ සමාගමකට විකුණන්න රජය තීරණය කරනවා. ඒකට අදාළ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරනවා. එතකොට ඒක මුල් කරගෙන වෘත්තීය ක්‍රියාමාර්ගවලට යන්න බව වෘත්තීය සමිති මේ වෙනකොට කටයුතු කරලා තියෙනවා. ඉතින් ඒකත් එක්ක තමයි මේ පෞද්ගලීකරණය ගැන අපි කතා කරන්න ඕනි කියලා අපිට හිතුණේ. මුලින්ම අපි බලමු මේ සිද්ධියේ ආරම්භය මොකක්ද කියලා. දැන් මේ යුගදනව් බලාගාරේ මේ වෙනකොට රන් වෙන්නේ ඩීසල් වලින්. එතකොට ඒගොල්ලෝ ඒක හදලා තියෙන්නෙම ඒක LNG ගෑස් වලින් පහුකාලීන රන් කරන්න පුළුවන් වෙන විදිහට ඒකට මාරු වෙන්න. එතකොට ඒ මාරු වීම සඳහා රජය ටෙන්ඩර් කැඳවනවා. ඒ ටෙන්ඩර් කැඳවන්නේ සාමාන්‍ය ටෙන්ඩර් කැඳවන පටිපාටියමයි. එතකොට ඒ කැඳවන ටෙන්ඩර් වල එක එක සමාගම් තමන් ඉදිරිපත් කරන මුදල් හරිමනම් එළියට යන්න විදිහක් නැහැ. ඒවා රහසිගත තොරතුරු හැටියට තියෙන්න ඕනේ. මොකද එහෙම නැත්තම් සමහරක් කරාට එහෙම ඇතුලේ සම්බන්ධකම් නැති සමාගම් වලට ඒකෙන් අවාසියක් සිද්ධ වෙන්න පුළුවන් හන්දා. එහෙම වුණේ නැත්තම් හරියට වෙන්නේ අර මහ බැංකු බැඳුම් කර සිද්ධියේදී වගේ කවුරු හරි ඇතුලේ ඉන්න පුද්ගලයෙක් එළියේ ඉන්න කෙනෙක්ට ඒ එළියේ ඉන්න පුද්ගලයාගේ වාසිය වෙනුවෙන් රටේ මූල්‍ය පද්ධතිය හරි එහෙම නැත්තම් මේ වෙලාවේ මේ යුගදනව් බලාගාර ප්‍රශ්නේ විදුලි පද්ධතිය හරි පාවා දෙන එක. දැන් මේ විදිහට යුගදනව් විදුලි බලාගාරයට ඒගොල්ලන්ගේ ඩීසල් බලාගාරයේ LNG එකක් බවට පරිවර්තනය කරන්න යනකොට කැඳවන ටෙන්ඩර් එකේ තියෙන්නේ LNG ස්ටෝ කරන්න විදියක්, තැන්පත් කරලා තියාගන්න විදියක් සහ මුහුදේ ඉඳලා ප්‍රවාහණය කරගන්න නල පද්ධතියක් ගැන තමයි ටෙන්ඩර් කැඳවන්නේ. එතකොට සාමාන්‍යයෙන් මේ ටෙන්ඩර් පටිපාටි ගැන එළියට කිසිම තොරතුරක් යන්න විදිහක් නැහැ. ඒක හරියට ඒ ක්‍රමේ සිද්ධ වෙනවා. හැබැයි මුදල් අමාත්‍යංශයෙන් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරනවා. මේ කැබිනට් පත්‍රිකාවේ තියෙනවා අපිට ලැබුණු ලන්සු වල තියෙන්නේ මෙන්න මෙච්චර මුදල් ප්‍රමාණයක්. එතකොට ඒක අවම ගාන මෙච්චරයි. ඒකත් එක්ක සාපේක්ෂව නිව් ෆෝර්ට්‍රස් අපිට ඊට අඩිය ලාභදායි විදිහට මේ වැඩේ කරලා දෙන්න සූදානම් කියලා මේ කැබිනට් පත්‍රිකාවේ මුදල් අමාත්‍යංශය සඳහන් කරනවා. එතකොට මෙතෙන්දි ප්‍රසිද්ධියම ඒගොල්ලෝ ඒක දැනගෙන හරි නොදැනගෙන හරි ඒක ගැන ගණන් ගන්න නැතු හරි තමන් අතින් වැරද්දක් සිද්ධ වුණයි කියලා පිළි අරගෙන තියෙනවා. ඒ කියන්නේ එච්චරටම ලැජ්ජාවක් නැහැ සහ මේක ගැන බයක් නැහැ මේ කරන වැරද්ද ගැන. ඒ වගේම යුගදනව් බලාගාරයේ කොටස් වලින් 140ක් මේ කියන සමාගමට විකුණනවා. එතකොට මේ විකුණන ඒ ක්‍රියාපටිපාටි ගැන ටෙන්ඩර් එකක් හඳනවා කියලා ලන්සුවක් හඳනවා කියලා කිසිම සඳහනක් නැහැ. එතකොට මෙතෙන්දි මේ වෙලා තියෙන්නේ පෞද්ගලීකරණය වීමක්. ඉතින් අද අපි කතා කරන්න බැලුවේ මේ පෞද්ගලීකරණය කියන එකේ පසුබිම ගැන. එතකොට ඒකේ තියෙන වාසි අවාසි ගැන ලංකාව ඇතුලේ පෞද්ගලීකරණය ගැන කතා කරනකොට පරණ සෝවියට් සමූහාණ්ඩු බලපෑම් තියෙන හන්ද පෞද්ගලීකරණය කියන වචනත් එක්කන්නේ ටිකක් නරක අදහසක්. කොහොමුණත් දැ මෙතැන්දි මේ ගැටලුවේදී එතනින් එහාට කිල්ල පෞද්ගලීකරණය කියන සංකල්පය මුළු ලෝකෙම කොහොමද දකින්න කියන පැත්තෙන් බලන්ඩෝනි කියලා අපිට හිතෙනවා. එතකොට 1970 ගණන් විතර වෙනකං සාමාන්‍යෙන් ගොඩක් රජ්‍යවල්ලට ගොඩක් රටවල්ලට ආර්ථිකය හැදිලා තිබුණේ රාජ්‍ය මැදිහත්වීමක් යටතේ. එතකොට පෞද්ගලික ව්‍යාපාර ගොඩක් තිබුණ තමයි. හැබැයි රජයට අයිති වෙන ආයත ගැන උදාහරණයක් විදිර ලංකාව පැත්තෙන් ගත්තොත් එහෙම ශ්‍රී ලංකන් යාලා ඉන්න එක. එතකොට සතස ඒ වගේ අයිටන් එක ඒ වගේ රජයට අයිති වන්න සමාගම් රටේ ආර්ථිකයට දායක වෙන පරිසරයක් තමයි 1970 ගණන් විතරටකම් ලෝකේ ගොඩක් රටවල්ලට තිබුණ එක. රටෙන් රටට ඒ රාජ්‍ය ආයතනවල දායකත්වය වෙනස් වෙනවා. නමුත් සමස්තයක් හැටියට 1970 වෙනකම් විතර තිබ්බ මේ රාජ්‍ය ආයතන ඊට පස්සේ රැල්ලක් ඇතියෙනවා රජයේ විසින් මේ ආයතන පෞද්ගලිකංශයට විකුණන්න පෞද්ගලීකරණය කරන්න. මේකට ගොඩක් මුල් වෙන්නේ හිටපු බ්‍රිතාන්න අගමැතිනියක් වෙන මාග්‍රට් ත්‍රැචර්. මෙයාගේ කාලේ එංගලන්තේ තිබුණ ආයතන රාජ්‍ය ආයතන 22ක් විතර සම්පූර්ණයෙන්ම පෞද්ගලීකරණය කරනවා. එතකොට එයාගේ තීරණත් එක්ක තමයි ගොඩක් මේ පෞද්ගලීකරණය කියන එක අනිත් රටවල් වලටත් පැතිරලා යන්න පටන් ගන්න. මේක දැන් අපි කියන දෙයක් නෙවෙයි, රිසර්ච් පේපර්ස් වල, ඒ කියන්නේ පරීක්ෂණ පත්‍රිකාවලට ඩොකියුමන්ට් කරලා තියෙන දෙයක්. ඒවට ලින්ක් අපි දාන්නම් ඩිස්ක්‍රිප්ෂන් එකේ. ඔන්නම් කැමති කට්ටියට ගිහිල්ලා වැඩිපුර ඉස්සර දැනගන්න පුළුවන් ඒ ලින්ක් වල තියෙන රිසර්ච් පේපර්ස් කියවලා. ඒ කොහොම වුණත් මේක ගොඩක් බැඳිලා තියෙන්නේ දේශපාලනික කාරණාවල් එක්ක. එතකොට මේ පෞද්ගලීකරණය කියන ප්‍රශ්නය ගොඩක් මතභේදාත්මක දෙයක්. ඒ වගේම තමයි ලංකාවේ මේ රිසර්ච් පේපර්ස් වල හොයාගෙන තියෙන 1970 ඉඳලා 1999 වෙනකම් විශාල ප්‍රමාණයේ පෞද්ගලීකරණයවල එකක්වත් සිද්ධ වුණේ නැහැ කියලා. දැන් ඕක තමයි මේ පෞද්ගලීකරණය කියන එකේ පසුබිම. ඊළඟට අපි බලන්න ඕනේ මේ පෞද්ගලීකරණයයි ජනසතුකරණයයි, ඒ කියන්නේ පෞද්ගලිකංශයේ තියෙන දේවල් රජයට පවරා ගැනීමයි අතරේ තියෙන කාරණා මොනවද, ඒවැ වෙනස්කම් මොනවද කියලා. උදාහරණයක් විදිහට සාමාන්‍යයෙන් වාමාංශික අදහස් දරන මිනිස්සු, දේශපාලන පක්ෂ සහ රටවල් පෞද්ගලීකරණයට ටිකක් විතර විරුද්ධයි. මොකද ඒ වාමාංශික අදහස් මුල් වෙලා තියෙන්නේ කාල් මාක්ස් ලා වගේ කට්ටිය ඉදිරිපත් කරපු මතයන් එක්ක. එතකොට ඒ කාල් මාක්ස් ලා වගේ කට්ටියක අදහස තමයි ජනතාව අතර තමයි නිෂ්පාදනය හදන්න පුළුවන් වෙන එකේ මූලද්‍රව්‍ය තියෙන්න ඕනේ කියන එක. يعني means of production කියන එක තියෙන්න ඕනේ මිනිස්සු අතර කියන එක වමේ අදහසක්. එතකොට ඒ කියන්නේ කම්පැනික් තියෙනවා නම් ඒ කම්පැනි ෂෙයාස් තියෙන්න ඕනේ සේවකයන්ට. එතකොට එතනින් එහාට කිල්ල විදුලිය, ජලය වගේ දේවල් අයිති වෙන්න ඕනේ මහජනතාවට වගේ අදහසක් තමයි සාමාන්‍යයෙන් ගොඩක් වාමාංශික පක්ෂ දරන මතේ. ඊළඟට දක්ෂිණාංශික, ඒ කියන්නේ දකුණේ අදහස් තියෙන පක්ෂ දේශපාලඥ රටවල් දරන මතේ තමයි වෙළඳපොළ තරංගය ඇතුලේ, ඒ කියන්නේ හැමදේම පෞද්ගලීකරණය කරත් තමයි තරංගය ඇති වෙලා ව්‍යාපාර අතරේ තරංග ඇති වෙලා හොඳ නිර්මාණ, හොඳ සේවාවල් ඇති වෙන්නේ කියලා. ඒක හින්දා එයාලා විශ්වාස කරන දේ තමයි රජයේ යටතේ ආයතනයක් පාලනය වුණොත් ඒ ආයතනයට වැඩිපුර වාසි ඇති වෙනවා. පෞද්ගලික ආයතනවලට වැඩිය ඒක හින්දා ඒක රටේ ආර්ථිකයට හොඳ නැහැ කියන එක. ඒ මතයේ ඉඳගෙන දකුණේ පක්ෂ, දකුණේ අදහස් තියෙන කට්ටිය පෞද්ගලීකරණයට එකඟ වෙනවා. ඒ දේශපාලනික පැත්ත. ඊළඟට රටේ නීතියත් මේ පෞද්ගලීකරණය කියන කාරණාවට බලපානවා. ඒ කියන්නේ එංගලන්ත ක්‍රමයේ තියෙන රටවල්වල පෞද්ගලීකරණයට යන්න ලේසි. එතකොට ප්‍රංශ, ජර්මන් ක්‍රමයේ තියෙන රටවල්වල පෞද්ගලීකරණයට යන එක ඊට සාපේක්ෂ ටිකක් අමාරුයි. ඊළඟට ඒ වගේම රටේ දේශපාලන ආයතනවල තියෙන ශක්තියත් වැඩිවෙන් වැඩිවෙන්ඩ පෞද්ගලීකරණයක් වැඩියෙන. ඒකැන්නේ දේශපාලන ආයතන කියලගන්නේ විධායක ව්‍යවස්ථාදායක අධිකරණය වගේ ආයතන. එතකොට රාජ්‍ය සේවාවල් මේ සේවාවලට ශක්තිය වැඩියෙන් වැඩියෙන් ඒවා ආරක්ෂාවෙන්ඩ පුළුවන්ගෙන සිිස්ටම් එකක් රටක් ඇතුළ තියෙනනම් එහෙම සිිස්ටම් තියෙන රටලට පෞද්ගලීකරණය වැඩි කියලා හොයාගෙන තියෙනවා. එතකොට ඒක තමයි පෞද්ගලීකරණයයි මේ ජනසතුකරණය කිරීම අතරේ තියෙන වෙනස්කම් ඒවට හේතුවෙන කාරණාව. ඊළඟට අපි බලන්න ඕනේ මේ පෞද්ගලීකරණයේ තියෙන වාසි සහ අවාසි මොනවද කියලා. අපිට පෞද්ගලිකව මොනවා හිතුණත් පර්යේෂණ වලින් හොයාගෙන තියෙන දේ තමයි පෞද්ගලීකරණය හරහා රජයකට යන වියදම, ඒගොල්ලන්ට අයවැයේදී අන්තිමයට ලියවෙන ඉලක්කම් මේ පෞද්ගලීකරණය තුළින් අඩු කරගන්න පුළුවන් කියලා. ඒ කියන්නේ රජයට ඇත්තටම ලාභයි අද විදුලි බල මණ්ඩලය සම්පූර්ණයෙන්ම පෞද්ගලිකංශයට විකුණලා දාලා ඒක සම්පූර්ණ පෞද්ගලික සේවාවක් බවට පත් කරන එක. ඒක එක වාසියක්. ඊළඟට පෞද්ගලිකංශයේදී ලාභ මුල් කරගත්ත මොඩල් එකක් තියෙන හින්දා එතකොට පුළුවන් තරම් උත්සාහ කරන්න ඒගොල්ලෝ ලාභය වැඩි කරගන්න. එතකොට ඵලදායී බව වැඩි වෙනවා. ඒ කියන්නේ වැය කරන හැම රුපියලටම උපරිම රිටර්න් එකක් ගන්න තමයි මේ ව්‍යාපාර උත්සාහ කරන්නේ. එතකොට ඒකෙන් සිද්ධ වෙන්නේ ඵලදායී බව වැඩි වෙන එක. ඊළඟට තරංගකාරී බව වැඩි වෙනකොට, ඒ කියන්නේ පෞද්ගලිකංශ අතරේ තරංගය වැඩි වෙනකොට සේවාවල් ගුණාත්මකවත් වැඩි වෙනවා. මොකද අනික් කම්පැනියට වැඩිය කැපිලා පෙන්න ඕනේ හන්ද. ඒවට තමයි මේ පෞද්ගලීකරණයේ තියෙන වාසි. ඊළඟට අපි බලන්න ඕනේ පෞද්ගලීකරණයේ තියෙන අවාසි මොනවද කියලා. පෞද්ගලීකරණය කරනවත් එක්කම සේවාවල් වල තියෙන ආරක්ෂාකාරී බවට හානියක් සිද්ධ වෙන්න පුළුවන්. ඒ කියන්නේ බිස්නස් එකක් ගත්තාම ඒගොල්ලන්ගේ මූලික අරමුණ වෙන්නේ ලාභ හොයන එක. එතකොට අපි මුළු රටේම පාරවල් හදන එක මාර්ග සංවර්ධන අධිකාරියෙන් අයින් කරලා ඒක මහා මාර්ග ප්‍රයිවට් කම්පැනි කියලා කම්පැනි එකට දුන්නොත් එහෙම ඒකල්ල බලන්නේ පුළුවන් තරම් අඩු ගානකට මුදල් වැය කරලා පුළුවන් තරම් ලාභ තියාගෙන කාපට් දාලා පුළුවන් තරම් බාල තීන්ත වලින් තීන්ත ගාලා පාරක් හදන්න. එතෙන්දි වෙන්නේ පාරේ ගුණාත්මක බව නැති වෙන එක. ඒකෙන් කියන්නේ දැන් පාරවල් මාර්ග ගුණාත්මකයි කියලා. නමුත් පෞද්ගලීකරණය කරනවත් එක්කම ඒ විදිහට ලබා දෙන සේවාවල් වල ගුණාත්මක බව ආරක්ෂාකාරී බව නැති වෙනවා. ඊළඟට අර ලාභ ප්‍රශ්නෙත් එක්කම එකතු වෙලා යන ගැටලුවක් තමයි රැකියාව. රාජ්‍ය සේවාවල් පෞද්ගලීකරණය කරනකොට ඒ රාජ්‍ය සේවාවල් වලින් ඉඳපු ගොඩක් සේවකයන්ට ඒගොල්ලන්ගේ රැකියාවල් අහිමි වෙනවා. මොකද බිස්නස් වලට ඒගොල්ලන්ගේ අර ලාභේ තියාගන්න ඕනේ හන්ද. ඒ වගේම තමයි මේ පෞද්ගලිකංශේ කොච්චර මොන වාසිය තිබ්බත් ඒකෙන් රජයට කොච්චර ලාභයක් සිද්ධ වුණත් ඒගොල්ලන්ගේ අයවැය තියෙන පරතරය කොච්චර අඩු වුණත් ස්වාභාවික ඒකාධිකාරියක් තියෙන අංශ, එහෙම නැත්නම් නැචරල් මොනොපොලිස් පෞද්ගලීකරණය කිරීම ජනතාවගේ යහපතට හොඳ දෙයක් නෙවෙයි කියලා තමයි සාමාන්‍ය පිළිගැනීම. මේකත් අපි විතරක් කියන දෙයක් නෙවෙයි, නිතරම මේ පෞද්ගලීකරණය ගැන කතා වෙනකොට කියවෙන කාරණාවක්. එතකොට ස්වාභාවික ඒකාධිකාරියක් කියලා කියන්නේ මොකද්ද? සාමාන්‍යයෙන් ස්වාභාවික ඒකාධිකාරියක් කියලා කියන්නේ පරිසරයෙන් අපි ලබා ගන්න, එහෙම නැත්නම් සමාජයට අපි දෙන ඔප්ෂන් දෙකක් නැති සේවාවල්. උදාහරණයක් විදිහට ජලය. අපිට ඒ කියලා කම්පැනියෙන් වතුර බෝතල් ගහලා දුන්නත් බී කියලා කම්පැනියෙන් වතුර බෝතල් ගහලා දුන්නත් දෙන්නේ එකම ජලය. පොඩ්ඩක් වතුර බෝතලේ පොඩ්ඩක් ලස්සන කරලා දෙන එක විතරයි. ඊළඟට සෞඛ්‍ය, අධ්‍යාපනය, මේ වගේ දේවල්, සමහර රටවල ප්‍රවාහනය, මේ වගේ දේවල් සලකන්නේ ස්වාභාවික ඒකාධිකාරී කියලා, නැචරල් මොනොපොලිස් කියලා. ඒවා පෞද්ගලීකරණය කිරීම තුළින් එතෙන්දී ඒ පෞද්ගලික ව්‍යාපාරවලට පුළුවන් වෙනවා තමන්ට කැමති විදිහට තමන් විකුණන සේවාවේ මුදල වැඩි කරන්න. අපි අර වතුරවලු උදාහරණයට ගියොත් එහෙම වතුර සපයන එක එක කම්පැනියකට සම්පූර්ණ අයිතිය දුන්නොත් එහෙම ඒකොල්ලන්ට පුළුවන් වෙන රජය මැදිහත් වුණේ නැත්තං තමන්ට කැමති නම් රුපියල් මිලියනයකට හරි වතුර ඒකකයක් විකුණගන්න. ඒක හන්දා ස්වාභාවික ඒකාධිකාරී තියෙන ආයතන පෞද්ගලීකරණය කරන එක වැරදි තීන්දුවක් කියර තමයි සාමාන්‍ය මතය වෙන්නේ. වැදගත් කාරණාව වෙන්නේ මේ මාතෘකාවෙදි විදුලියත් ස්වාභාවික ඒකාධිකාරියක් කියල තමයි සාමාන්‍යෙන් සලකන්න. මොකද විදුලිය රන් වෙන්නේ කරන්ට එක රන් වෙන්නේ එකම ලයින් එකේ එක නිපදවන්නේ එකම සිිස්ටම් එකක් ඇතුළේ. සමහරක් රටවල් තියෙනවා විදුලිය පෞද්ගලීකරණය කරපු. නමුත් ඒකෙන් සිද්ධ වෙන්නේ අර ඒ කම්පැනීස්වල අයිතිකාරයන්ට ඒගොල්ලන්ගේ සාක්කු පුරෝගණ්ඩ අවස්ථාවක් සැලසෙන එක මිසක් මිනිස්සුන්ගේ යහපතට එතනින් ලොකු සේවාවක් වෙන්න හැයි කියල තමයි අපිට කියන්න සිද්ධ. දැන් එතෙන්දී අපි එනවා අපිට ආයමත් මුලදි තිබ්බ ප්‍රශ්නයට. ඒගැන්නේ දැන් අවුරුදු පහකට ලංකාවේ එල්ජී සැපයුම මේ කියන පෞද්ගලික සමාගමකට පවරනෝ ඒගොල්ල තමයි මෙහෙයුමේ මූලික තැන ගන්න. එතකොට තව අවුරුදු දෙකතුනකින් එල්ජී ගෑස්වල ගණන් වෙනස් වෙනවාද ගෑස් එක සම්පූර්ණයෙන්ම කඩන් වැටේද හෙම නැත්තං සම්පූර්ණයෙන් මේ ගාන ඉහල යයිද කියන එක ගැන සොයා බැලීමක් නැතුව මේ වගේ තීරණයක් ගන්න එක රටේ ආර්ථිකයට කොච්චරහ යහපත්ද කියලා අපිට හිතන්ඩ සිද්ධ වෙනවා. ඒ වගේම මෙහෙම ස්වාභාවික ඒකාධිකාරියක් පෞද්ගලිකංශයට දෙන එක කොච්චර නුවණක්කාරද කියලා අපිට ආයමත් හිතන්න වෙනවා. ඊළඟට අපි දැන්කිව පෞද්ගලීකරණේ වාසි තියෙනවා කියලා විශේෂයෙන්ම මුල්්‍යම අතින් බලනකොට. හැබැයි අපි කෝවිඩ් එක්ක අහන්ඩ ලැබුණු ප්‍රවෘති දිහ බැලුවොත්හෙම බ්‍රිතාන්‍ය වගේ රටවල් ගැන මේ පෞද්ගලිකරණය ගොඩක් ඉස්සරහින් ඉඳපු රටවල් වලට ආයමත් තමන්ගේ සැලසුම් ගැන නැවත හිතන්න ලදී. නමුකද ඒගොල්ලෝ ඒගොල්න්ගේ දුම්රිය සේවාව සම්පූර්ණයෙන්ම පෞද්ගලීකරණය කරන. ඒ වගේම ඒගොල්න්ගේ රාජ්‍ය සේවය රාජ්‍ය සෞඛ්‍ය සේවය දුර්වල කරනවා. හැබැයි කෝවිඩ් එක්ක මිනිස්සු දුම්රිය සේවාවල් පාවිච්චි කරන ගඩු කරනකොට පෞද්ගලිකංශය තවදුරටත් ඒක ලාබදායි මොඩල් එකක් හැටියට දකින්නේ නෑ. එතින්දී රජයට සිද්ධෙනවා ආයමත් තමන් දුම්රිය වගේ ප්‍රවාහන සේවා වගේ දේවල් සෞඛ්‍ය වගේ දේවල් පෞද්ගලිකරණය කිරීම තුළින් ඒකින් රජයට ඇතිවෙන හානිය මිනිස්සුන්ට ඇතිවෙන හානි ගැන ආයමත් හිතල බලන්න. ඒකත් එක්කම බ්‍රිතාන්‍ය ගැන කතා කරනකොට මේ දස්වල් ජනාධිපතිවරයා ඉන්නේ ස්කොට්ලන්තේ ග්ලාස්කෝවල ගෝලි උෂ්ණත්වය ගැන තියෙන සමුළුවට ගිහිල්ලා. මෙතෙන්දී 2050 වෙනකොට කාබන් නිවුට්‍රල් වෙන්න ලෝකේ හැම රටකම් වගේ රාජ්‍ය නායකයෝ සාකච්ඡා කරමින් ඉන්නවා. ඒවට සැලසුම් හදනවා. එතකොට යුග දන බලාගාරයට එකතු කරන මේ එල්ජී තාක්ෂණය ගෝලි උෂ්ණත්වයේ පිළියම්වල එක කොටසක් විතරයි. මොකද ඩීසල් සහ පෙට්‍රල් වලට සාපේක්ෂ එල්ජී වල කාබන් විමෝචනය සාපේක්ෂ අඩුයි. නමුත් මේක පුනර්ජනනීය බලශක්තියක් නෑ. ඩීසල් වගේ පෙට්‍රල් වගේ අපිට එල්ජී ගණ්ඩ පුළුවන් වෙන ප්‍රමාණයක් තියෙනවා. ඉතින් එහෙමනම් ලංකාවේ 2050 සැලසුමට කොහොමද අපි මේ අලුත් බලාගාරේ ඇතුළත් කරගන්නේ? ඒ කියන්නේ නොකලපෙනවද නැද්ද කියන එක නෙවෙයි, මේ බලාගාරේ කොච්චර කල් අපි පවත්වාගෙන යන්න බලාපොරොත්තු වෙනවා, කවද්ද මේ බලාගාරේ අපි ඩීකමිෂන් කරන්නේ, කියන්නේ භාවිතයෙන් අයින් කරන්නේ. මෙහෙම අලුත් බලාගාරයක් 2021 පටන් අරගෙන අපිට අපේ 2050 සැලසුම් වලට යන්න පුළුවන් වෙනවා. ඉතින් මේ ප්‍රශ්න වලටත් අපි හිතනවා රජය උත්තර දෙන්න ඕන කියලා. අර දූෂණය ගැන තියෙන ප්‍රශ්න වලට අමතර ඉතින් ඒකත් එක්ක අදට අපි අපේ පොඩ්කාස්ට් එකේ 74 වෙනි කොටස අවසන් කරනවා. නැවතත් පොඩ්කාස්ට් එක 75 වෙනි කොටසෙන් හමනකම් හැමෝටම ආයුබෝවන්.